යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් දෙනකොට උත්තර දෙන කෙනාට කොනක් කියනවා ඕකාස වශයෙන් පුද්ගල වශයෙන් පුද්ගල ඕකාස වශයෙන් කිසිම වෙලාවක ඕකාස පුද්ගල වශයෙන් ඒ ඕකාස වශයෙන් හෝ පුද්ගල වශයෙන් කියලා සම්මිත උත්තර සපයක් නැහැ. මම ඒක පැහැදිලි කරලා දෙන්න. දැන් මෙතෙන්දී බලන්න සත්ත කතම අත්ජාතිකා පාණි මෙතෙන්දී එහි අත්ජාතික ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට මම දැන් ඉතල මතක් කරගන්න මේ පාළි කියන්නේ පිළිසිදු මෙතන සිංහල පැත්තේ තියෙන උත්තරේ තමයි චතුසු භූමියේ කුසලේ හතර භූමියේ කුසලේද අරහතෝ අභිඥං උප්පදෙන්තස්ස සමාපත්ති උප්පදෙන්තස්ස ක්‍රියා අව්‍යාකතේ පඤ්ඤා අත්ජාතික පඤ්ඤා උත්තරේ දෙන්නේ සතර භූමියේ කුසලයේද අභිඥා උපදවන්නා වූ සමාපatti උපදවන්නා වූ රහතුන්ගේ ක්‍රියා අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘතෙහිද ප්‍රඥාව අත්ජාතික පඤ්ඤා කියලයි උත්තර දෙන්නේ සිංහල මං කියන්නේ මේක දැන් ඔයගොල්ලෝ දැක්කහම අයි මේ පරිහරණය කරනවා කියන එක නෙවෙයි මං කියන්නේ මෙතන තියෙන අර්ථය නෙමෙයි ඒ වැරදි කියන්නේ වෙන ක්‍රමෙ එහෙම වැරදි කියන්නේ නෑ මම නිකම්ම හේතු සාධක මත මං එහෙම කියන්නේ මෙතන බලන්න මේකේ අර්ථය මොකද කියලා සත්‍ය කතම අත්ජාතික පඤ්ඤා අත්ජාතික කියන්නේ මොකක්ද අර්ථයක් ඇති කරවන අර්ථයක් උපදවන අපි ජානක කියලා කියන්නේ ජනක කියලා කියන්නේ උපදවන දැනගන්න කියන්නේ ඒක අර්ථජාතික කියලා කියන්නේ අර්ථයක් උපදවන එතකොට අර්ථයක් උපදවන දේ ආරම්භය තියෙන ප්‍රඥාව මොකද්ද කියලා අහන්නේ ඒකෙදි සත්‍යකතම අර්ථජාතික පඤ්ඤා කියලා කිව්වහම මෙතන මෙන්න මේ කාරණාව හොඳට බලන්න මෙහෙම ගත්තාම චතුසු භූමියේ කුසලයේ කියලා කිව්වහම දැන් උත්තරේ තියෙන්නේ චතුසු භූමියේ කුසලයේ. එතකොට මේ අත්ජාතික පඤ්ඤාව හතර භූමිහි කුසලයක්. රහතන් වහන්සේ අභිඥා උපදවන සමාපත්ති උපදවන රහතන් වහන්සේගේ ක්‍රියා අව්‍යාකෘතේ කියන ප්‍රඥාව අත්ජාතික පඤ්ඤා කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒකෙදි මෙහෙම කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක ප්‍රශ්නයකට උත්තර සපයනකොට උත්තරේ පුද්ගල ඕකාස වශයෙන් සම්මිශ්‍ර වෙන්න බෑ. ඒකෙදි පුද්ගල ඕකාස ඕකාස කියලා කියන්නේ ස්ථානෙන් කියනවා. පුද්ගල කියලා කියන්නේ පුද්ගලයන් කියනවා. පුද්ගල ඕකාස කියලා කියන්නේ පුද්ගලයාට ස්ථානෙන් කියනවා. අපි කියමු චතුසු භූමියේ කුසලයේ කියලා කියන්නේ ඕකාසයෙන් කියනවා. පුද්ගලයේ කියන්නේ නැතුව තැන් ජීවා. ඊට පස්සේ අභිඤ්ඤා උපාදින්තස්ස සමාපatti උපාදින්තස්ස එකෙන් අරහතෝ අභිඤ්ඤා උපාදින්තස්ස සමාපatti උපාදින්තස්ස ක්‍රියාවාසතේ කියනකොට පුද්ගල ඕකාසයෙන් කියනවා. රහතන් වහන්සේ තමයි පුද්ගලයා ක්‍රියාව යාපක සිත තමයි ඕකාස. එතකොට මේ එක උත්තරයක් ඕකාසයෙන් පුද්ගලත්වයේ පරවන්නේ නැහැ. කරවනවා නම් මෙහෙම පරවන්න පුළුවන්. අපි කියමු පුද්ගලයන්ගෙන් පරවනවා නම් පුද්ගජනයන්ටද සේක පුද්ගලයාටද රහතුන්ගේ ක්‍රියා සිටේද ප්‍රඥාව අත්ජාතිකයි කියලා කිව්වොත් පුද්ගලයන්ගෙන් පරවනවා. එතකොට ඒ උත්තරේ පුද්ගලයන්ගෙන්. අපි කියමු චතුසු භූමියේ කුසලේ හතර භූමියේ කුසලේ සමාපත්තියෙහි අභිඥාවන්හි ක්‍රියා උනාකුත සුතේහිද කියලා කිව්වහම ඕකාසෙන් කියන පුද්ගලයා කියන්නේ නැහැ. එතකොට අපි කියමු චතුසු භූමියේ කුසලේ පුතර්ජනයාද තුන් භූමියේ කුසලේ පුතර්ජනයාද ලෝකෝත්තර භූමියේ සේක පුද්ගලයාටද සමාපatti අභිඥා උපදවන රහතුන්ගේ ක්‍රියාසිතේද කිව්වහම පුද්ගලෝකාසකින් කියන
ඉගෙන ගන්න මේ ප්‍රශ්නයක් දැන් මෙහෙම ගත්තොත් අපි චතුත් භූමියසු කුසලේ දැන් මේ අත්ජාතික ප්‍රඥාව කියන එක කියන්නේ මේ කියන්නේ කියනකොට අත්ජාතික ප්‍රඥාව කියනකොට මේ පිටකෙ විතර චතුත් භූමියසු කුසලේ හතර භූමියේ කුසලේ ගැන කියන ඕකාසන් කියනවා. ඊට පස්සේ අභිඥා උපදින සමාපත්තිය උපදින රහතුන්ගේ ක්‍රියා උපයකතේ පඤ්ඤා කියලා පුද්ගලෝකාසන් කියනවා. එකම උත්තරේ ඕකාසෙන් සහ පුද්ගලෝකාසෙන් පනවන්නේ නැහැ තමයි කියන්නේ. එතකොට සැබෑම නමුත් මේක සැබෑම අර්ථයේ එන්නේ මෙන්න මෙහෙම. කොහොමද? සතර භූමි චතුත් භූමියේ කුසලේ හතර භූමියේ කුසලයක් අභිඥා උපදවන්නහුගේ සමාපatti උපදවන්නහුගේ ක්‍රියා අව්‍යාකෘතේහි කිය අව්‍යාකෘතේහි රහතුන්ට ඇති ප්‍රඥාව අත්‍යජාතිකව ප්‍රශ්න. ඇයි මම මෙහෙම කියන්නේ හේතු? තව අර මම ඉස්සලා කියන්නේ හේතුව තව හේතුවක් කියනවා. අත්‍යජාතික කියන එකෙන් කියනවා මොකද්ද? අර්ථයක් උපදවන කියන එක. අර්ථයක් උපදවන කියන එක. රහතන් වහන්සේ කියන්නේ උචිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං ඕහිත බාරෝ සදත්ත අනුපත්ත සදත්තං පරික්ඛින බව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තු කියලා ගුණ ටිකක් තියෙනවා. ඒකේ අනුපත්ත සදත්තං අනුක්‍රමයෙන් පැමිණි අර්ථය ඇත්තේ නම් සාතන් වහන්සේ යම් අර්ථයකට ඇවිල්ලා නම් ආයෙත් අර්ථය උපදවන්න සමයමක් ඉතුරු වෙලා නැහැ. අත්ජාතික පඤ්ඤා කියලා එහෙමනම් තව රහතන් වහන්සේ මේ පිටේ උපදින ප්‍රඥාව අර්ථය ඇති කරන ප්‍රඥාවද අර්ථයට ඇවිල්ලා නැහැ නේද? ඒක එකක්. ඊගාවෙක තමයි මෙතන මම කියන දේ කියන්නේ විදිනවා කියන්නේ මෙතනදී ඊගාවට මේ කාරණාව වලින් එකම ප්‍රශ්නෙද උත්තර දෙක. චතුත් භූමියේ විපාකී මෙසිද්ධියමයි අරහතෝ උපන්නාය අභිඥාය උපන්නාය සමාපත්තියයි පිළියාවකට පඤ්ඤා ජාතිකත්ත පඤ්ඤා. ජාතිකත්ත කියලා කියන්නේ උපන්නාර්ථය. මේකට කියනවා අර්ථජාතික කියලා කියනවා අර්ථයක් උපදවන ජාතිකත්ත කියනවා උපන්නාර්ථය. එතකොට මේකට දෙන උත්තරේ තමයි සතර භූමියේ විපාකයයි. අභිඥාව උපදෝක සමාපatti උපදෝක රහතුන්ගේ ක්‍රියාවලියට පඤ්ඤාව අත්‍යජාතික පඤ්ඤා. මේකදී හොඳට බලන්න හතර භූමියේ විපාකයේ තියෙන ප්‍රඥාව නම් මේ කාරණාව යෙදෙනවද කියලා. හතර භූමියේ විපාක කියනකොට මේක විභජ්‍යවාදීව නැතුව ඒකාන්ත කොට බෙදලා තියෙන්නේ මේව ඇතුලේ තියෙන ප්‍රඥාවක් ගැන කියනවා නෙමෙයි කියලා හොඳට අහු වෙනවා. හතර භූමි කාම භූමියේදී අහේතුක ප්‍රඥා චෛතිකේව තියෙන්නේ නැති විපාකයි වැඩි. ප්‍රඥා චෛතිකව තියෙන්නේ නැති විපාකයි වැඩි. දැන් හතර භූමියෙම තියෙන විපාක කියන්නේ උපන්න ජාතිතත්. ඒ කියන්නේ උපන්න අර්ථයක් ගැන තියෙන නුවණ. මේක කෙටියෙන් ගත්තාම ඇත්තටම තියෙන්නේ මෙහෙම එකක්. අත්ජාතිකා පඤ්ඤා කියලා කියනකොට අත්ජාතිකාව කියන්නේ කොහොමද? අත්ජාතිකා කියන එක කියන්නේ ප්‍රඥා පැතින් කියලා අත්ජාතිකා කියන්නේ මොකේද? චතුත් භූමියේ කුසලේ හතර භූමියේ කුසලයට කියන අත්ජාතිකා කියලා. ඇයි හතර භූමියේ කුසලයට අත්ජාතිකා කියන්නේ? කාමාවචර කුසලයෙන් කාමාවචර විපාකයක් ඇතිකවර කරන උප්පත්තියක් ඇතිකවර නිසා අර්ථයක් ඇතිකරන නිසා කාමෝචර කුසලයෙන් කරන අත්ජාතික. රූපවචර කුසලයෙන් රූපී උප්පත්ති භවයක් අර්ථයක් ලබා දෙන නිසා රූපවචර කුසලයෙන් කරන අත්ජාතික. ඒක ඇතුලේ ඒ කුසලයේ අත්ජාතික නෙමෙයිනේ. අම මේ අත්ජාතික පඤ්ඤාව නෙමෙයි. ඒක අත්ජාතිකයි. තේරෙනවද මේ කියන්නේ? තේරෙනවද කියන්නේ? චතුත් භූමියේ කුසලේ ඒ කියන්නේ අත්ජාතික පඤ්ඤා කියනකොට මේ දැන් මේක ඇතුලේ තියෙන ප්‍රඥාවක් ගැන කියන්න හදනව නෙමෙයි. එතකොට අරූපාවචර කුසලේ අත්ජාතිකයි. ඇයි ඒක අත්ජාතිකයි කියන්නේ අර්ථයක් උපදවන. අර්ථයක් උපදවන.
මොකද්ද අරූපී භවය
සමාපatti උපදවන්නවගේ අභිඥා උපදවන්නවගේ ක්‍රියා සිතට කියන අත්‍යජාති භවය මොකද සමාපatti උපදවනවා අභිඥා උපදවන නිසා අර්ථයක් උපදවන නිසා ඒ ධර්මයන් ආරම්භය ඒ අත්‍යජාතිකාව ආරම්භය කියන ප්‍රඥාව කාටද තියෙන්නේ
රහතන් වහන්සේට
රහතන් වහන්සේට ඇති ප්‍රඥාවයි අත්‍යජාතිකා පඤ්ඤා කියලා කියන
මෙතනදී ඉතුරු නැතුව මේකයි සෝවාන් සතරගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතරම මේ තව පැත්තකින් ගත්තොත් හේතුව ගැන තියෙන තව පැත්තකින් ගත්තොත් කුසල ක්‍රියා කියන ධර්මතා දෙක ගැන රහතන් වහන්සේට කියනවා
ඊට පස්සේ මෙතන විපාක ගත්තාම විපාක කියලා කියන්නේ ජාති tatt උපන්නාර්ථය.
තාපයෙන් ගත්තාම මේක ඵලයි.
මේ හේතුයෙන් කිව්වා මේක ඵලයෙන් කියනවා. කාම භූමියේහි අහේතුක විපාක 15ක් තියෙනවා.
විපාක කි.
සහේතුක විපාක 8ක් තියෙනවා. මේ සිත් ඔක්කොම කාමාවචර විපාකයි. දැන් මේ ඒව ඇතුලේ තියෙන ජාති tatt පඤ්ඤා කියලා කියනකොට මේ විපාකයේ ඇතුලේ තියෙන ප්‍රඥාවක් ගැන කියනවා නෙමෙයි.
මේ විපාකයේ ඇතුලේ තියෙන ප්‍රඥාවක් ගැන කියන ජාති tatt පඤ්ඤා
උපන්නාර්ථී ප්‍රඥාව ගැන කියන්නේ නෙමෙයිසක උපන්නාර්ථයේ ඇතුලේ තියෙන ප්‍රඥාවක් ගැන කියන කතාවක් නෙමෙයි. එතකොට කාම භූමියේ අහේතුක විපාක සිත් 15යි පළවෙනි
කුසල විපාක 8යි අකුසල විපාක 8යි 8යි 15යි
එතකොට සහේතුක විපාක 8යි එතකොට මේ ටිකයි ති කාම භූමියේ විපාක වලට ඊට පස්සේ රූපාවචර විපාක 5යි අරූපාවචර විපාක 5යි ඊට පස්සේ ලෝකෝත්තර විපාක 8යි අනිත් ඒවා එතකොට ඔන්න ඒ විපාක ටිකට කියනවා ජාති tatt කියලා උපංගාර්ථය ජාති tatt උපන්නා වූ අභිඥාවේ උපන්නා වූ සමාපත්තියේ තියෙන ක්‍රියාවලියක් තියෙනවනම් ඒකට කියන ජාති tatt කියලා. ඒ ආරම්භය රහතන් වහන්සේට ඇති අරහත් උපන්නා රහතන් වහන්සේගේ ප්‍රඥාව ජාති tatt පන්නා. එතකොට මේකෙන් කියනවා ඒකයි දැන් මෙතනදී සතර භූමිස විපාකේ කියනකොට රහතන් වහන්සේට රහතන් වහන්සේ ගැනත් කියනවා. මේකෙන් කියනවා සතර භූමිය කියනකොට ලෝකෝත්තර භූමියේ සෝවාන් ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵල, අරිහත් ඵල කියන එකක් තියෙනවා. තේරුණා. එතකොට මෙන්න මේ මෙතන මේ ප්‍රඥාව මේක ඇතුලේ තියෙන දේ ප්‍රඥාව කිව්වා නෙමෙයි කියන්නේ හේතුවක් අපිට මේ විපාක ටික මෙහෙම නොබෙදා මේ පෙන්වන එකට අපිට ලැබෙනවා. ඉදාව කාරණාව පුද්ගලෝකාස වශයෙන් මෙහෙම උත්තරයක් දෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි පුද්ගලෝකාස වශයෙන් දෙන්නේ නැහැ. එතකොට විපාක සිත් වල හැම එකකම ප්‍රඥාව යෙදෙනවා නෙමෙයි. මෙන්න මේ කාරණා ටික බැලුවාම සැබෑම උත්තරය මේ විදිහට ගත්තාම පරස්පරයි. ඒ කියන්නේ සතර භූමියේ විපාකෙත් රහතන් වහන්සේගේ උපන්නා වූ අභිඥාන සමාපත්තිය කියලා ගත්තාම මේක යෙදෙන්නේ නියමදී තමයි මේ ප්‍රශ්නෙට උත්තර. ඒ කියන්නේ මේ ප්‍රඥාවේ අයිතිකරුවා මෙතන. මේ ටික ප්‍රඥාවට ආරම්භ ඔක්කොම මේ ටික තියෙන්නේ. දැන් ඔකට මම සම්මත පාළු ගන්න හින්දා මම තෝරන්නදී ඇහුවා මේම පෙන්නන අර්ථය මේක වැරදිද? පදපේන වලට ගැලපෙන්නේ නැද්ද කියලා සම්මතිය කෙනෙක් විතර බලලා මෙහෙම බලනවා නම් මෙහෙම කියන්නත් පුළුවන්. නමුත් මම කියන ඒ විදිහට ගත්තාම එහෙම කියලා චිත්තක්වත් පදපේන වලට වෙනස් වෙන්නේ නැහැ, පරස්පර නැහැ කියලා. නමුත් කෙනා කෙනා හොඳට නුවණින් මේ කාරණාව හිතන්න. මම කරුණු තුනක් මේක දුස් තුනක් පෙන්නුවා. එකක් තමයි මේ අත්ජාතිකා පඤ්ඤා කියන එකේ රහතන් වහන්සේගේ
මේ ප්‍රඥාව මේ මේ සිත්තුල තියෙන ප්‍රඥාව අර්ථය ඇති කරන ප්‍රඥාව කියලා කියන්නේ බෑ. අර්ථයේ කෙලවරකට ගිහිල්ලා ඉඳලා රහතන් වහන්සේ රාත්තුන උනා කියන්නේ අර්ථය සම්පූර්ණයි මිසක ආයෙත් අත්ජාතිකාවක්. ඒ කියන්නේ අර්ථය ඇති කරන සිද්ධියක් ආයෙත් දෙන්නේ නැහැ රහතන් වහන්සේට. එතකොට ඒක එකක් එකක් පුද්ගලෝකාසෙන් ඕකාසෙන් සහ පුද්ගලෝකාසෙන් කියන දෙක සම්මුත උත්තර දෙන්නේ නැහැ. අනිත් කාරණාව මේ විපාකයේ තුල අපිට හොඳට හම්බ වෙන ප්‍රඥායි පිටවති දෙන්නේ නැහැ. නැති විපාක තියෙනවා. ඒ නිසා මේවා තුල තියෙන ධර්මයන් ගැන කියවන්නේ නෙමෙයි. ඒ නිසා දැන් මේ වගේ තැනකදී අපි මොනින් දැරිය යුතුයි? මගේ දෘෂ්ටියක් මත යන්නේ හින්දා නෙමෙයි. මම මේ තැන්වල තියෙන දෘෂ්ටික කිව්වේ ඒ කියන්නේ මේ කාරණාතික මොනින් බලන්නද කියලා. නැත්නම් වහන්සලා හිතයි මගේ අදහසට මගේ දෘෂ්ටියට නොබලලා මම මේ රහතනාගේ ක්‍රියාසිත පරිහරණය කරන්නේ නැහැ කියන කොක්කු කරවන්න කරු කියනවා. මම මේ කාරණාතික සාධාරණව සිද්ධි. ඕගොල්ලෝ මිනිස්සුන් විනිශ්චය කරන්නේ. විනිශ්චය කළාම තේරෙනවා අත්ජාතිකා පඤ්ඤා කියන එක තියෙන කොට රහතනම. ජාති දත්ත පඤ්ඤාව කියන කොට රහතනම. රහතන් වහන්සේට අත්ජාතිකාව පඤ්ඤා උනේ මොකේද කොහොමද? තන කාරණාම විශ්ලේෂණය. එහෙම නැතුව මේ මේ තිකාස්ස ජාතිකා ප්‍රඥාව වහ. මේ ජාති මේ විපාකයේ පිට ඇතුලේ තියෙන නුවණ ජාතිකත් කියන එකවත්. එහෙම නැත්නම් මේ ජාති තත්ත් පඤ්ඤාව, ජාති තත්ත්වයක ජාති තත්ත් ප්‍රඥාවවත් මේක මේ මේ සතර භූමිය ඇතුලේ තියෙන සිත්තල අත් ජාතික ප්‍රඥාවවත් නෙමෙයි. මොකද දැන් අපි ඊගාට ගමු මේක සතර භූමියසු කුසලයේ කියන කොට ප්‍රඥා ජෛතික දෙදෙනසු සහේතුක සිතුත්ති. ප්‍රඥා ජෛතික දෙදෙනදී නම් කුසල වූ සිත්තිනවල හතක් තියෙනවා. එහෙමත් නෙමෙයි අහිත විතරක් නෙමෙයි දිහේතුක පුතල අවසින්. නමුත් එහෙම දෙදීමක් නැතුව කුසලයේ කියලා කියනකොට මේ ඔක්කොම එක්ක කිව්වේ මේක ඇතුලේ තියෙන සිද්ධියකින් කිව්ව නෙමෙයි කියන හිඳ. මත් මේ කීපක තේරෙන විදිහට. එතකොට කෙලේ ඇත්තටම සිංහල පැත්තේ තියෙනවා සමාපatti උපදවන්නා වූ අභිඥා උපදවන්නා වූ රහත්තුගේ ක්‍රියාවලියකතේ ප්‍රඥාව කියන්නේ. නමුත් ඒ කාරණාව එහෙම යෙදෙන්නේ නැහැ. මේක සාධාරණ උත්තරේ තමයි මම කියන්නේ. මේ මේ පදබ්බයන්ජනය බුදුරජාණන්ත් ඒකයි දැන් හේතුපෝපදේශ වගේ දැනකදී පෙන්නනවා අපිට මේ යම් ධර්මයක් හම්බ වුණාම හොඳට නොවන මෙහෙ කළා බලන්න. ඒ අර්ථයේ පදබ්බයන්ජනයන්ගේ බහලා බලන්න. පදබ්බයන්ජනයන් අර්ථෙහිද බහලා බලන්න. මේ අර්ථයට මේ පදබ්බයන්ජනමද මේ පදබ්බයන්ජනයන් කියන්නේ මේ අර්ථයමද කියලා අර්ථේ පදම් පදබ්බයන්ජනයන් හිලාද පදබ්බයන්ජනයන් අර්ථේ හිලාද පරීක්ෂණය කළ යුතුයි කියලා උගන්වන. එතකොට අපිද මේක කියන පමණකින්ම ගන්න නැතුව මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා. කෙනා කෙනාගේ දෘෂ්ටිය මතයි ලෝකේ බලන්නේ. දැන් මම දහම බලාගෙන ඉන්න ක්‍රමයක් තියෙනකොට මම එහෙම හිත tabula බලනවා. එතකොට මට එහෙම අපි කියමු වෙන කෙනෙක් මේක දිහා බැලුවොත් මේ ක්‍රියාසිත පරිහරණය කරනවා කියන තැනක හිත බලුවාම ඒක දෙන්නේ නෑ. නමුත් සැබෑවටම යථාර්ථයේ තියෙන එකයි විදිහට වටින්නේ. මට තේරෙන විදිහට සංඛ්‍යාත තේරෙන විදිහට මේ හැබෑවටම අත්ජාතිකා පඤ්ඤා කියලා කියන්නේ. මේ ඔක්කොම ගැන තියෙන එක ප්‍රඥාවක් ගැනද මේ එකින් එකට එකින් එකට තියෙන ප්‍රඥාවක් ගැනද එකින් එකට ඒ බැතුළු තියෙන ප්‍රඥාවක් නේ අත්ජාතික පඤ්ඤා කියන්නේ කියන කාරණාව මෙතන දිවහින් මේ ඔක්කොම එකතු කරලා ගන්න එක තමයි මේක කියන්නේ. ඊට පස්සේ මේකට භූමිය නිගානේ ගැන අනිත් බලන්න ඥාන විභංගයේ දුක සංග්‍රහය එන්නේ හැම නුවණක්ම ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙදලා යනවා. ගිහිල්ලා අන්තිමටම ලෞකික ලෝකෝත්තර කියන දෙකම එකට එකතු කරලා තියෙන අන්තිමම ඡේදෙන්නේ. අනිත් ඔක්කොම මේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් මේ ධර්මයේ සාසවයි මේ ධර්මයේ අනාසයි. මේ ධර්මයේ ලෞකික මේ ධර්මයේ ලෝකෝත්තර කියලා ඔහොම ඔහොම බෙද බෙදා බෙද බෙදා ඇවිල්ලා අන්තිමම තැන මේ බෙදන්නේ සත්‍යගතම අත්‍යජාතිකාපඤ්ඤා කියලා ලෞකික ලෝකෝත්තර දෙකම සම්මිශ්‍ර කළා දෙකම අරගෙන තියන ඕනේ මේ බෙදන්න ඊට පස්සේ ඒක හොඳට බලන්න මේ ටික එහෙම නැතුව මෙතන ආපහු අර විදිහට මෙතන කියනවා හෝ කියන කාරණාවක් එහෙම නෙමෙයි. එතකොට ඊගාව දෝෂේ ගන්න අත්ජාතිකා පඤ්ඤාව ප්‍රඥාව කොටස් දෙකකට බෙදෙනවා සාසව පඤ්ඤා සහ අනාසව පඤ්ඤා කියලා. මෙහෙම සම්මිශ්‍රව ගත්තොත් අත්ජාතික පඤ්ඤාව අපි සාසව කොටස් දෙකක් අනාසව කොටස් දෙකක් ගන්නනේ. අපි මෙතන ගත්තොත් තේරෙන්නේ ප්‍රඥාව බෙදෙනවා නම් සාසව ධර්මයන් කෙරෙහි අපි කියමුකෝ සාසව ධර්මයන් කෙරෙහි තියෙන ප්‍රඥාව සාසව ප්‍රඥාව. අනාසව ධර්මයන් කෙරෙහි තියෙන ප්‍රඥාව අනාසව. ලෝකෝත්තර ප්‍රඥාව අනාසවයි ලෞකික ධර්ම ප්‍රඥාව සාසව. ලෞකික ලෝකෝත්තර දෙකම ඒ කියන්නේ මේ පිට ඇතුලේ ඒ කියන්නේ තුන් හතර භූමියෙම තියෙන පුතරයන් ඇතුලේ තියෙන ප්‍රඥාව නම් අත්‍යජාතික ප්‍රඥාව වෙන්නේ. දැන් මේ ප්‍රඥාව දාන්නේ සාසව ගුණයටද අපි අනාසව ගුණයටද? තේරෙනවා මාන ප්‍රශ්නේ. දැන් සාධාරණ උත්තරයක් එන්නේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් තුන් භූමිය අනුව අපි කියමු මේක තිබුණා නම් තුන් භූමිය අනුව කියලා ධර්ම සාධන නුවණක් තිබුණා නම් ඒ ප්‍රඥාව සාසවයි. හතර මේ ලෝකෝත්තර භූමිය ගැන ප්‍රඥාවක් තියෙනවා නම් ඒක අනාසවයි. දැන් මේ භූමි දෙකේම ඇතුලේ තියෙන ඒවට නම් කියන්නේ අත්ජාතික පඤ්ඤාව කියලා. සාස්ත්‍රව ගොඩේ අනාස්ත්‍ර ගොඩේ දෙපැත්තටම වැටලා තියෙන මේ ප්‍රඥාවට දැන් අපි මොකද්ද කියන්නේ? ලෞකික ප්‍රඥාව කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ. ওই දෙකෙන් එකකට අයිති නැති ප්‍රඥාවක් ගැන කියන්නේ දැන්. අපි දැන් මේ මම කියන විදිහට නැතු මේ බෙදලා තියෙන විදිහට ගත්තොත් මේ කියන විදිහට ගත්තොත් මේ ප්‍රඥාව අපි සාසව ප්‍රඥාව කොටට දානවද? ඒ කියන්නේ අත්ජාතික ප්‍රඥාව සාසව කොටට දානවද අනාසව කොටට දානවද? සාසව කොටට දාන්න පුළුවන්ද අනාසව කොටට දාන්න පුළුවන්ද? අනාසව කොටට දාන්න බෑ තුන් භූමිය තියෙන නිසා, තුන් භූමිය දාන්න බෑ අරුභ භූමිය තියෙන නිසා. නමුත් බලන්න ඒ ප්‍රශ්නවත් එනවද කියලා හතර භූමියේ පුතලයක් අභිඤ්ඤා උපදින සමාපත්තිය උපදවන ක්‍රියාසිත රහතන් වහන්සේට ඇති ප්‍රඥාවයි කිව්වම ඉබේම මේ ප්‍රඥාව ගොඩකට වැටෙනවා. අනාත්මය කියලා එක ගොඩකට වැටෙනවා නේ. මුත් ප්‍රශ්නයක් තියෙනවා. තේරෙනවා. නෑ මොනවා හරි දෙයක් ඇත්තන් නෝනේ හිතන්න ඕනේ. අපි මේ දහම් ඉගෙන ගන්නවා කියලා කියන්නේ පොත කියවන එක නෙමෙයි. අපිට මේ තියෙන පදත්තයන් ගැන අර්ථය එහෙමම ගන්න බැරිකම ගන්න පුළුවන්. නමුත් ව්‍යංජන ඡායයන් අර්ථ ගන්න එක නෙමෙයි නෝනේ හිතන්න ඕනේ. සාසව ප්‍රඥා නාස ප්‍රඥා කියලා බෙදාගෙන බෙදාගෙන ආවා නම් යම් තැනක මේ දෙකම එකට ගෙන්නන සිද්ධියකදී එහෙම පෙන්වන්න බෑ. පෙන්වන්න කාමාවචර කුසල සිතේ තියෙන ප්‍රඥාවත් අත්ජාතිකයි, රූපාවචර කුසල සිතේ ප්‍රඥාවත් අත්ජාතිකයි, අරූපාවචර කුසල සිතේ ප්‍රඥාවත් අත්ජාතිකයි, ලෝකෝත්තර කුසල සිතේ ප්‍රඥාවත් අත්ජාතිකයි කිව්වොත් දැන් අත්ජාතික ප්‍රඥාවට පිළිසරණක් නැහැ. ඒ කියන්නේ පනවන්න වෙනවා ලෞකික ප්‍රඥා ලෝකෝත්තර ප්‍රඥා දෙක තමතරව තව ප්‍රඥා දුක් පනවන්න ඊට පස්සේ අපි තව භූමිය කඩා ගන්න වෙනවා නේද? ඇයි මං කියන්නේ කාරණා තේරෙන මොකද එකම ප්‍රඥාව ඒ තැන්වල විදින ප්‍රඥාව මේ නමින් හැඳින්වුවොත් මේ නම දාන්න බෑ මෙහාටත් මෙහාට. එහෙම සාධාරණ ප්‍රශ්නයක් කියන්නේ නැද්ද? ප්‍රශ්න කීර වෙන්නේ නැද්ද? කරනවානේ. නමුත් දැන් මම අර පෙන්වන ක්‍රමයට ගත්තොත් එහෙම කියලා වෙයි. මම අර කියපු එක දෝෂයකටවත් මේ දොස් වලට අහු වෙන්නේ නැහැ. අර වගේ තැනකින් හිර වෙන්නේ නැහැ. මම කිව්වට නෙමෙයි ඕගොල්ලෝ පොඩ්ඩක් නොවනින් හිතන්නේ. මේ කාරණා ඒකයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒ විතරක් ඉඳලා කිව්වොත් ඒක මම අඟටි ගන්න නොවි. මම දන්න විදිහට දෙන පොත බලක හැටි පොතේ තිබුණා රහතන් වහන්සේ කියartifactId මම මේක අගති ගන්න නෙවෙයි මම හොයන්නේ. බලලා මම කියන්නම් කියලා. ඉතින් මේ මෙතන සැබෑවටම පෙනෙන තියෙන අර්ථයයි මම හිතන්නේ. එතකොට නමුත් දැන් අපි ගොඩාක් දෙනෙක් ගතානුගතිකව ඇයි මේ පිටකේ තියෙන්නේ කියලා. පිටකේ ඇත්තටම දෙලපත්ත නුවන්ින් බැලුවොත් එහෙම දෙදිලා නැහැ. මේ පිටකේ බහැර කරනවා කියලා මට බලන්නේ. දොස් කියයි පිටකේ තියෙන එකක් පිළිගන්නේ නැහැ. නමුත් මේ මෙච්චර මේ මං කියන්නේ මෙහෙම යෙදෙන්නේ අපි මෙහෙම නුවන්ින් බලපු නිසායි මෙතන සැබෑවටම තිබුණු විෂමතාව ටික අහුන්නේ. සැබෑවටම මේ විදිහට බෙදන්න බැ ලොකු අනත් එතකොට ලොකු මේ බැලද්දක් අපි නොදන්න ඕන කරලා තියෙනවා. ඒ මුත්තරේ ගත්තාන කියන කාරණාව අපිට තේරෙන්නේ මේ වගේ දහම හෙව්වන කොහෙන්ද උනා අපි හොයන්න තු ඒ විදිහට මාර්ථේ ගත්තන කවදාවත් ලෝක කිසි කෙනෙකුට මේ දෝෂය හම්බ වෙයිද මේ ග්‍රහිත කියලා විචාර ඒ අදහසම අපි කියමු. දැන් ඔය ලෝක පෙන්වන අදහසට පරස්පරව නුවණකින් බලන්න හුරු වෙච්ච නිසා මේක අවුනේ. නමුත් එහෙම පරස්පරව නැතුව මේ විදිහටම බලන බැලුවා නම් කවදාවත් මේ හදබ්බයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ. මේ පෙරදහම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ මේ උත්තරේ. මේ ඒ දිවදින උත්තරේ සැබෑ සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ මේ පෙරදහම. ඉතින් ඔන්න ඔය වගේ මම කියේ මම දැනට දෙන්නේ ඒ තුනක් මේක බෙදලා කියන්නේ ඒ කියන්නේ පිටකෙත් සමහර දැන් සිංහල පැත්තේ කියන්න පුළුවන් තිබුණා කියලා අපිට පෙරදහම් පාලිවක් ඉගෙනගත යුත්තේ වටිනවා කියලා කිව්වේ ඒකයි. පාලි ටිකක් ඉගෙන ගන්න එකේ වටිනාකම ගැන පාලි ඉගෙන ගන්න ඕනේ කියලා උගන්වන්නේ සිංහල පැත්තේ තිබුණු කමනකින් තර්ක කරන්න නෙමෙයි. ඕගොල්ලන්ට උරුවක් හදන්න නුවණක් හදන්න පෙරදහමම බල උත්තර ගන්න. මොකද වර්තමානයේදී අපි දන්නවා සීනාස්ත්‍රව බවට පත්විච්ච අය නෙමෙයි මේ පෙරදහමට අර්ථ සපයලා තියෙන්නේ. ඒත්තර දොස් කියනවා නෙමෙයි අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන සැබෑවට දහමක් වන කෙනෙක් හැටියට මෙහෙම තිබුණට ඇත්තටම මේ කියන්නේ කොහොමද? එන කාරණාව ගැන හොයන්න. ඊට පස්සේ දැන් මම මේකේ ප්‍රශ්නේ නැහැනේ. තිබුණ තරගන්න මම මගේ කොටස මම යුතුකම ඉස්ස කරේ. ඔක පොද වටිනා දැන එතකොට හිතන්න කෙනෙකුට කියනවා නම් කියන්න. මම කියන්න කරන්නේ.
ඊගාවෙක මම මේ රහතන් වහන්සේ ක්‍රියාපිත පරිහරණය කරනවා හෝ මේ කරන්නේ නැහැ චක්ඛුඥානදී පරිහරණය කරන්නේ නැහැ කියලා විරුද්ධ වෙන්නේ නිකන් නෙමෙයි. මා විශාල දර්ශනයක් නිසා, ඒ කියන්නේ ලොකු පැත්තක් ඒ කාරණාවට එකඟ වෙන එකේ හැටි දෙයක් නෙමෙයි. ආ ඇත්ත කියලා කියන්න පුළුවන්. නමුත් ඒක කිවීමෙන් අපිට ලොකු හානියක් වෙනවා නම් ඒ කිරීමේ මහත්ව අර්ථයක් අතහැරෙනවා නම් අන්න ඒ වගේ දෝෂයක් දකිනින්ද අපි නිකමට කිව්ව මතක නෑ මම ටිකක් අපහන් ටිකක් කරගෙන ආවා. අපි නිකම් මෙහෙම ගත්තොත් දැන් රහතන් වහන්සේ විපාක සිද්ධෝ ඒ කියන්නේ චක්කු විඥාන ආදී විපාක සිත්hari සම්පතිය සම්පීර්ණ වගේ ඉබේම අනිවාර්යෙන් පහළ වෙනවා නේද? විපාක සිත් පහළ වුණොත් එතකොට රහතන් වහන්සේ පරිහරණය කරන්නේ ක්‍රියා සිත් විතරයි කියලා කියන්න බෑ අපිට. රහතන් වහන්සේට කියන්න වෙනවා කාමාවචර විපාක සිත් පරිහරණය කරනවා කියන්න වෙනවා. චක්කු විඥානේ විපාක සිත සම්පතිය සිත් විපාක සිත සන්තිර්ණ සිත විපාක සිත රහතන් වහන්සේට කාම භූමියේ විපාක සිත පරිහරණය කරනවා. කාම භෝගී කියලා කියන්නේ කාමෝචරය කියන්නේ. ඊට පස්සේ ක්‍රියාසිද්ධෝ පරිහරණය කරනවා මෙන්න මේ ටිකෙන් අපි බැහැර වෙන්න ඕනේ. මොකද අපි කියනවා රහතන් වහන්සේ ක්‍රියාසිත් පරිහරණය කරනවා නම් රහතන් වහන්සේ නේවසේක නාසේක කෙනෙක් කියලා. ඒක කෙනෙක් වෙන්න හික්මිලා ඉවරයි යන ගණිතය යන්නේත් නැහැ. හික් මෙන කෙනෙක් ගණිතය යන්නේත් නැහැ. හික්මිලා ඉවරයි යන ගණිතය යන්නේත් නැහැ. රහතන් වහන්සේ කියන්නේ නේවසේක නාසේක. ප්‍රියාසිත නේවසේක නාසේක ධර්මයක්ද සේක ධර්මයක්ද අතික ධර්මයක්ද? ප්‍රියාසිත සේක ධර්මයක්ද අතික ධර්මයක්ද? සේක භූමියව අතික භූමිය කියන්නේ සම්බන්ධ
නැහැ.
අප්‍රියාවන්න භූමිය හම්බ වෙනවද? ප්‍රියාසිත කියන්නේ නේවසේක නාසේක. රහතන් වහන්සේ කියන්නේ හිත් මෙන කෙනෙක්වත් හිත් මිල ඉවර කෙනෙක්වත් නෙමෙයි කියන උත්තරේට අපි කැමති නම් ඊට පස්සේ රහතන් වහන්සේ කියලා කියන්නේ නේවසේක නාසේක කියන්නේ අපේකවත් නෙමෙයි. ඒකත් නෙමෙයි අපේකත් නෙමෙයි කියන උත්තරේ කියනවා. ප්‍රියාසිත ලෞකිකයේ සිද්දත් ලෝකෝත්තර සිද්ද. ලෞකික. රහතන් වහන්සේ ලෞකික වෙනසේක කියලා කියනවා. තුම්බුගේ රාජ්‍ය හිතද්ද ලෝකතර භූමි රාජ්‍ය හිතද්ද අර පිටික ලෞකික රහතන් වහන්සේ ලෝකෝත්තර භූමියට අයිති නෑ මේ චිත්ත පරිහරණය කරන වෙලාවට ලෝකෝත්තර භූමියට අයිති නෑ අයිති ලෞකික ලෝකිතයි අයිති කියලා අපි කියනවා ඊට පස්සේ රහතන් වහන්සේ අනාශ්‍රව නෑ මේ චිත්ත සාසෝද අනාශ්‍රව සාසල රහතන් වහන්සේ අනාස්සව නැහැ කියලා කියනවා. රහතන් වහන්සේගේ අනාස්සව බව ඉස්තිර නැහැ. නිවන අරමුණු කරනකොට විතරයි රහත් බව තියෙන්නේ. රහත් වෙලා තියෙන්නේ අනාස්සව. අනිත් වෙලාවල් රහතන් වහන්සේ සාස්ත්‍රවයි. සාස්ත්‍රෝ සිත් පරිහරණය කරන්නේ කියලා අපි කියනවා. එහෙම කිව්වොත්. ඊට පස්සේ රහතන් වහන්සේ සක්කාය පරිහරණය කරනවා යන ගමනට යනවා. මේ සක්කාය කියන්නේ මොකේද? පංචපාදස්කන්ධෙනේ සක්කාය කියන්නේ පංචපාදස්කන්ධෙනේ මේ සාසෝසිතයි කි මොකේද සක්කායකද පංචස්කන්ධෙද අනාත්මයේ ස්කන්ධෙද සාස්ත්‍රයේ ස්කන්ධ සාස්ත්‍රයේ ස්කන්ධ සාස්ත්‍රයේ ස්කන්ධ කියලා පංචපාදස්කන්ධෙනේ සක්කායනේ මේ සිත් පරිහරණය කරනවා සාතන් වහන්සේ සක්කායය පරිහරණය කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැද සූත්‍රයේ සක්කාය එකන්තයක් සක්කාය සමුදය එකන්තයක් සක්කාය නිරෝධය නැද කවුද අහනවා මේ ඒකෙන් අන්ත දෙක දැකලා මැද තැවරෙන්නේ නැති මහා පුරුෂයා කියන්නේ කවුද සක්කාය එකන්තයක් සක්කාය සමුදය එකන්තයක් සක්කාය නිරෝධය නැද මේ සක්කාය නිරෝධය කළා ජීවත් වෙනවා නම් කියන්නේ මෙයා මහා පුරුෂයා කියලා කියනවා සක්කාය කිය පංච උපාදාන ස්කන්ධ එක්කන්තය පංච උපාදාන ස්කන්ධය ඇසීම තවම කිය පංච උපාදාන ස්කන්ධේ Nirodhe නැහැ හොඳයි පංච උපාදාන ස්කන්ධේ Nirodhe මරණය පස්සේද එතකොට ඔය මධ්‍යම ප්‍රතිපදාව සාත් කරගන්න තියෙනවා වඩන්න තියෙන මරණය පස්සේද සක්කාය Nirodhe සාත් කරගන්න තියෙන මරණය පස්සේද එමනම් එතකොට සක්කාය පරිහරණය කරනවා වෙනවා ඊට පස්සේ අපි නිගමන කිව්වොත් ආසීසෝ පොන්සී උත්තරේ සක්කාය කියලා කියන්නේ මෙතන බය මෙතර බය සහිත තැන. ඊතර නිර්භය තැන. සක්කාය මෙතර දෙතර. මෙතර බය සහිතද නිර්භය තැනද? බය සහිත තැන. රහතන් වහන්සේ බය සහිත තැනකයි ඉන්නේ. තව බය නිදිලා එහෙම නැහැ කියලා කියනවා. ඒක මොහොතකට හරි එන්න පුළුවන් නෝ කියනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයක් පරිහරණය කරනවා කියලා කියනවා. සක්කාය කියන්නේ ඒකම. ඊට පස්සේ මෙතර වෙනසේක රහතන් වහන්සේ දාරුපන්දු භූමෝ සූත්‍රයේ පෙන්නවා එතරට නොගසන්නේ නම් මෙතරට නොයන්නේ නම් එතර ඉවර කියලා කියව මොකද්ද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මෙතර ඉවර කියලා කියව මොකද්ද ඇහැ කන දිව නාසය ශරීරේ මනස එතකොට රහතන් වහන්සේ කියන්නේ ඊතර ඉවරත හෝ නොවැදුනොත් මෙතර ඉවරේ හෝ නොවැදුනොත් මැද හෝ කිඳා නොදැස. ගොඩට හෝ නොගැතුව කුලියකට හෝ අහුමුණොත් තමයි ගහගෙන යන්නේ නිවනටනේ. එතකොට ඈකම දිවනාසේ ශරීරයේ කියනවා කියන්නේ රහතන් වහන්සේ මෙතර ඉවරේ. නැත්නම් රූප ශබ්ද ගන්ධ බලනවා කියලා කියන්නේ ඊතර ඉවරේ. එක්ක රහතන් වහන්සේ කියන්නේ ඊතර ඉවරේ එහෙම නැත්නම් මෙතර ඉවරේ කිව්වා වෙනවා. මේ මගේ පෞද්ගලික හිතලා කියන දේ නෙමෙයි පෙළ කියන්නේ මම. මෙහෙම කිව්වොත් මෙහෙම වෙන්නේ නැද්ද? එහෙම ගැළපෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? මම අහන්නේ ඒක. දහම කියන්නේ පුද්ගලික ගැන නෙමෙයි මම කියන්නේ. මේ සිද්ධිය මෙහෙම සිද්ධියක් නෙමෙයි කියලායි මම අහන්නේ. එතකොට බය සහිත තැනක් වෙනවා. මෙතන ඉවර වෙනවා. කාමාවචර වෙනවා. ඇහැ කන දිවනාසය ශරීරයේ මේවා මොනවද? කාමාවචර. කාමාවචර වෙනවා. රහතන් වහන්සේ කාම භෝගී වෙනවා. මේක මාර්යාගේ වාසස්ථානය වෙනවා. මාර්යාගේ භූමිය වෙනවා. ඇහැ මාර්ය, රූපේ මාර්ය, චක්කු විඥානේ මාර්ය නේද? එතකොට මාර්යාගේ භූමිය කියලා කියන්නේ මොකේද? ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම චක්කු විඥාන දෝති විඥාන ගාම විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන ක්‍රියාසිත මේ ඔක්කොම අයිති කොහටද? මාර්යාගේ භූමිය. මාර්යාගේ භූමිය වාසය කරන රහතන් වහන්සේ. ඊට පස්සේ මාර ධර්ම පරිහරණය කරනවා. ඇහැ මාරය, රූපේ මාරය, චක්කුඥානේ මාරය, පංච මාරෝ ජිතෝ නාතෝ කියන්න බෑ. එහෙනම් පත්මරු දිනවා කියන්න බෑ. පංච මාර කියන මොකේද? පංච මාර කියන්නේ හන්ද මාර, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, මච්ච මාර, දේවපුත්‍ර මාර. හන්ද මාර කියලා කියන්නේ මොකේද? සියලු ස්කන්ධවලද? අපරියාපන්න භූමියේ ස්කන්ධ ටික අතහැරලා බුදුහන්සේ දේශනා කළා ඇහැ මාරය, රූපය මාරය, චක්කුඥානය මාරය, පංච උපාදාන ස්කන්ධෙ පින්නව මාරය කියලා. පංච මාරෝ ජිතෝ නාසේ. මේ බුදුරජාණන් වහන්සේ පස්මරුංග දිනුවා. බුදු මාරයයි කියලා යම් ස්කන්ධයක් තිබුණා, ඒ ස්කන්ධයන් ගැන මිදුණා බුදුරජාණන් වහන්සේ. ඒක ජීවිතය කියන්නේ හැම ස්කන්ධයක්ම මාරය කියන නෑ. අපරියාපන්න භූමියේ තියෙන චිත්තජයිතික ධර්ම මාරය දිව. එහෙම කියලා තියෙනවද? නෑ. සාත වූ පංච උපාදාන ස්කන්ධ වූ ධර්මය ටිකට විතරයි මේ ඉඳ කිවි මාරය කි. කොයි ටිකට විතරයි මාරය කියලා තියෙන්නේ? ඇහැ මාරය, රූපය මාරය, චක්කු විඥානේ මාරය කියලා නැද්ද? තියෙනවා. අනාත්ම වූ චිත්තජයිතික ධර්ම මාරය කි. මාරය කි නොදක්මට ගියා කියලා තියෙනවා. මාරයට හැඟෙන්න බැරි තැනකට ගියා කියලා තියෙනවා. බුදු කාලයක් යනවා මාරයට හොයන්න බැරි දැනක ඉඳලායි කියලා තියෙන්නේ නිවාපු සූත්‍රය. එතකොට එහෙනම් මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා නම් පස්මරු දිවස යනකම් හතර මාරයෙන් දිනුවා. මේ ටික තියෙනවා නම් හතර මා මච්චු මාරය දිනුවා කියන්නත් බෑ. පස්මරුම දිනුවේ නැහැ. ඛණ්ඩ මාරය තියෙනවා නම් ක්ලේශ මාරය, ක්ලේශ මාරය විතරයි නැති කරලා තියෙන්නේ. මච්චු මාරය තියෙනවා තාම. ඇයි ඒක මරණයෙන් පස්සේ නේ තියෙන්නේ? දේවපුත්‍ර මාර්යාට ඉදාවකාස තියෙනවා. ඇස ඇතුන මාර්යා ඉදාවකාස ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. රූපය ඇත්තෙන් චක්කුඥාන ඇත්තෙන් මහණි මාර්යා ඉදාවකාස ලැබනවා කියලා. එයක් නැති කළා නෑ. හඳ මාර නැති කළා නෑ. අභිසංස්කාර මාර නැති කළා නෑ. දේවපුත්‍ර මාර නැති කළා නෑ. මච්චු මාර නැති කළා නෑ. ඒවා මරණයෙන් පස්සේ. දැන් නැති කළා තියෙන්නේ ක්ලේශ මාර කියන එක විතරක්. ඊට පස්සේ ditta dhamma ajaramara nonase ditta dhamma hemaje ajaramara wenna shoka parade indra nathi karanne innada janamara vidindena marne passe nawa vidindena ඊට පස්සේ marne passuwai duken medenne ditta dhamma duken medenne ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහැතෙන් මොනවා ඇහැ කියන එක ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ශෝක ධම්ම, පරිදේව පාය, දුක්ක දෝමනස් පායස ධර්මයක් කියලා. ඒ ඇහැ එහෙම වෙන දුක් ලිස්ට් එකක අපි ඒ දුක් ලිස්ට් එක දෙකට කරලා ශෝක පරිදේව නැති වෙනවා, ජරා මරණ නැති වෙන්නේ නැහැ කියලා අපි ගන්න. මේ අපේ පෞද්ගලික අදහස් නෙමෙයි කියලා. එකම දුක්ඛ සත්‍යෙ දෙකට කඩලා මේ ටික නැති වෙනවා, මේ ටික තියෙනවා කියලා අපි ගන්නවා. එහෙම වුණු ජරා මරණ දුක තියෙනවා, ශෝක පරිදේව තියෙනවා කියලා ඉස්සර ගන්න. මේ ක්‍රියා සිතකට පරිහරණය කරනවා, විපාක සිත් පරිහරණය කරනවා කියන එක වෙන්න බෑ. මේකේ ඊට වඩා ගැඹුරු දර්ශනයක් තියෙන්නේ කියන කාරණාව මම කියන්නේ නිකන් නෙමෙයි. ඔය එක වචනෙට එකඟ වුණොත් මේ ඔක්කොටම එකඟ වෙන්න වෙනවා. මට නම් බෑ එහෙම වෙන්න. මට කියන්න බෑ, මට හිතෙන්නේ නෑ රහතන් වහන්සේ තේකවත් අතේකවත් නෙමෙයි පුතග්ජනයි කියලා මට කියන්න බෑ. මම දන්නවා රහතන් වහන්සේ කියන අතේක කියලා ඉක්විලා ඉවර කියලා. රහතන් වහන්සේ කියන වජිරූපම පුද්ගලයා කියලා. ආයේ නුවණ බිඳෙන්නේවත් නෑ. තේක පුද්ගලයා කියන විජ්ජූපම පුද්ගලයා කියලා. ඒ නුවණ නම් ඇති වෙලා නැති වෙන, ඇති වෙනව නැති වෙන. වජිරූපම පුද්ගලයා කියන වෙනස් වෙන්නේම නැති නිසා. ඒ ඥාන දර්ශනේ නැති වෙන්නේම නැහැ. ඒ නිසා මං කිව්වේ කොටිත සූත්‍රය, ආනන්ද සූත්‍රය. අර තෙන්නේ යාවතා පසායතනස ගති තාවතා පපංචස ගති. යාවතා පපංචස ගති තාවතා පසායතනස ගති. පසායතනස නිරෝධේස නිරෝධෝ පපංචස නිරෝධා පපංචස උපසම. ස්පර්ශ ආයතනයේ ගති යම්තා අද්ද ප්‍රපංචයේ ගති ඒතා. ප්‍රපංචයේ ගති යම්තා අද්ද ස්පර්ශ ආයතනයේ ගති ඒතා. ප්‍රපංච ස්පර්ශ ආයතනයේ නිරෝධින් ප්‍රපංච නිරුද්ධය. ප්‍රපංච නිරෝධින් ප්‍රපංච උපසම. දැන් ස්පර්ශ ආයතනයේ නිරුද්ධ වෙන්නේ මරණයෙන් පස්සේ නම් ප්‍රපංච නැති කරන්න වෙන්නේ මරණයෙන් පස්සේ. ඒයි ස්පර්ශ ආයතනයේ නිරෝධින් ප්‍රපංච නිරුද්ධ වෙන්නේ. වහන්සේලා මේ සූත්‍ර පිළිගන්නවද නැද්ද? අභිධර්මේ නම් හරි මේ සූත්‍ර තථාගතයන් වහන්සේ දේශනා කළ ඒවා නෙමෙයි බබුළු වතුද මේ. මම සූත්‍ර ගොඩ ලියලා තිබුණා. පස්සේ මට ඒක තේරුමක් නැහැ. මම මේ වගේ ලොකු අර්ථයක් ඇතුව අර්ථයකට අරගෙන යන්නයි මම පුුවන් තරම් උත්සාහවත් උනේ. නමුත් මට කනගාටුයි. මම මෙච්චර ආදරෙන් උවමනාවෙන් කොහොම හරි ජීවිතේ ගොඩ ගන්න ඕනේ මේ සසරෙන් එතර ගන්න ඕනේ කියලා මෙච්චර වීර්ය කරද්දී ඔගොල්ලෝ බොහෝම ලෝභ සිහියක් තරමක ගණන් අරගෙන මේ කටයුතු කරා. ඒ කියන්නේ ඇවිල්ලා සාධාරණ මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නොගලපනවා නම් අහන්නේ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තමන්ට උගන්වන ගුරුවරයාට සැලකිල්ල ගෞරවයත් එයාගේ වචෙන්ද පිළිගන්නේ නැහැ කියන මතේ නෙමෙයි තියෙන්නේ. තන තන ඉඳගෙන විවේචනය කරනවා නම් කියනවා නම් ඒකට මම කැමති නැහැ. මොකද මම ඇත්තටම වෙනවා අතුවාවක් තියෙන දෙයට වඩා සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. පිටකෙ සිංහල පැති දුන්නු දේවල් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ආපු ඉගෙනගත්ත දේකට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔයිට වඩා දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම බොහොම මෛත්‍රී සහගත මතක් කරනවා මගේ ඉගැන්වීම ඉදිරියටත් මේකට වඩා වෙනස් වෙනවා. මේ තියෙන උත්තර වලට වඩා ගොඩක් වෙනස් වෙනවාමයි. ඒ හින්දා මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා හිතනවා නම් වහන්සේලාට මට පිස්සල නැහැ, තරහ දෙන්නේ නැහැ. අමනාපකින් නෙමෙයි කියන්නේ. වහන්සේලාට මේ අහපතින් මේම මේ විවේචනය කර කර මේ දේ අහුවා කියලා වහන්සේට යහපතක් වෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ උන්. ඒක වඩා වටිනවා තමන්ගේ විමුක්ති හොයාගන්න තමන්ට අයිතියක් තියෙනවා ඒ දැනකට වහන්සේ වැටෙනවා. වඩින්නේ නම් හොඳයි වහන්සේලා වෙන්නේ. මම කවදාවත් යන්න කියන්නේ මට එහෙම අයිතියක් නැහැ. පෞද්ගලිකව නම් මම තේනාසනේ යනවා මිසක මම කවදාවත් වහන්සේලා යන්නේ නැහැ. මම කියන්නේ දහමක් වෙනුවෙන් නම් මෙහි ඉඳලා මේ දහම වැඩක් නැහැ කියලා හිතනවා නම් සුදුසුයි වාසාවි විමුක්තිය සුභාන් ප්‍රදා ගන්න යන එක. මම කිව්වේ මම කතා කරන්නේ බණ කියන්නේ මෙන්න මේ වගේ සිද්ධාන්තයක් නිසයි කියලා. ඊට පස්සේ මම අවකරණක් මතක් කරන්නේ හොඳට හඳුනගන්න පුරාණ කර්ම සහ නව කර්ම කියන්නේ මොකක්ද කියලා. පුරාණ කර්ම කියන එක හඳුනන්නේ විපාක තියෙනවා. අපි හරියට පිළිසින් දැක්කොත් අපි ඒක දන්නේ නැහැ මිදිලා. අද හිතින් කින් කිරින් කරන ඔක්කොම නව කර්ම. මං කෙටියෙන් යහුවොත් වන්දර දියානේද වකුගඩු දිනවා. වකුගඩුව කවදාවත් දැකලා තියෙනවා. අතීතේවත් දැකලා තියෙනවා. දැන් පේනවා. හෙට පෙනේ. කවදාවත් දැකලත් නැත්නම් අහලත් නැත්නම් ඔබ හන්දරේ එහෙම දෙලේසියක් නැහැ. මොකද නමුත් එහෙම නැති තැනක ඉඳලා ඒ වකුගඩුව ඔය ජීවිතේ පවතින උපකාර කරලා නැද්ද? එහෙම තමන් නොදන්නවා කියලා වෙලා නැද්ද? හදවත නැද්ද වාස්තුව? තියෙනවනේ. ඔය හදවත දැකලා තියෙනවා. දැන් පේනවා. හිතේ තියෙන්නේ. තිබුණ කියලා එහෙම එකක් නැද්ද? ඒකෙන් වෙන්න ඕනේ ක්‍රියාව කරලා නැද්ද? ඔය පුරාණ කර්ම ලක්ෂණ හොඳයි. දැන් ඕගොල්ලෝ වීඩියෝ පටයක් බලලා හදවත ගැන හිතන නිමිත්තක් ගන්න. දැන් මෙච්චර කල් දන්නේවත් නැහැ. දැන් බාහිර රූපයක් දැකලා උන්න හදවත කියලා එකක් ගැන දැන් ඕගොල්ලෝ දන්නවා. හදවත ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. දැන් දැනගන්න ඔය දැනුම ඔය කියන හදවත නෙමෙයි, ඊගාවට මෙබඳු හදවතක් ඇති කරගන්න තියෙන නිමිත්ත ඔය තියෙන. ඔය දැන් මෙච්චර කාලයක් හදවත ගැන දන්නේ නැතුවනේ තිබුණේ. දන්නේ නැති කමම ඒ තමයි විපාකවල ස්වභාවය. විපාකවල ස්වභාවය තමයි සැබෑම ස්වභාවය ඒ. විපාකයේ දෙවි කියනවා නිමිති නැහැ. ආපහු ගන්න බෑ ඒක අපිට අල්ලගන්න නිමිති නැහැ ඒකට. විපාකයේ ලැබෙනවා. ජීවිතේ පවත් කරනවා. ජීවෙනවා. දෙවි කියනවා නිමිති දිනවා. නිමිති නැහැ. යම් කලක වීඩියෝ පටයක් හරි නැත්නම් අපි අසු දස අසුබේ බලනවා කියලා දැන් රූපායතනයක් නේ බැලුවේ. හදවත මේ වකුගඩුව මේ කියලා ඔන්න දැන් අපි නිමිත්තක් ගත්තොත් දැක්කෝ. දැන් අපිට හදවතක් ගැන හිතන්න පුළුවන් නේ. කියන්න පුළුවන් නේ හදවත මේ හැඩේ කියලා. මේ හදවත ගණ්ඩා යන්නේ මේ මෙන්න මෙහෙමයි හදවත කියලා මේක ගන්නම යනවා කියලා කරන්න පුළුවන් නේ. දැන් ඔය යමක් හිතන්න කියන්න කරන්න පුළුවන් නිමිත්තක් උපහාසයක් තියෙනවා ඔය ටික දකින්ද ඔය මෙච්චරකල් ජීවිතේ පැවතිච්ච හදවත නෙමෙයි ගැන නෙමෙයි ඔය දන්නේ. ඔය දන්නේ તો ඔය වගේ හදවතක් හදාගන්න තියෙන නිමිත්ත ආපව. නව කර්ම කියලා කියන්නේ දැනගන්න ඔය වගේ හදවතක් හදාගන්න තියෙන නිමිත්ත. ඇහැ දකින්ද ඔය හදවත වගේම. ඇහැ ඕගොල්ලෝ දැකලවත් නැහැ. තේන්නේත් නැහැ. අනාගතේ දෙතුනේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට කවදාවත් කෙනෙක් ඇති වෙලා තිබුණේ නැහැ. ඇති වෙලා නැහැ අපිට. වෙන හැඩපතක හරි නැත්තම් පතරේක හරි තව ඇහක් දිහා බලලා හරි අපි රූප නිමිත්තක් අරගෙන ඇහක් ගැන දැන් දන්නවනේ. දැනගන්න මේ අපි ගාව තියෙන ඇහැ ඇහක් ගැන හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් මේ ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තේ මේක මේ වගේ ඇහක් හදාගන්න තියෙන නිමිත්ත මිසක නෙවෙයි. ওই නිමිත්තේ ඒ අපිට විපාකයෙන් හම්බෙච්ච සිද්ධිය නෙමෙයි. යම් වෙලාවක අපි දැක්කා දැන් අපේ වකුගඩුව අතීතේ හම්බුනේ නැහැ දැන් හම්බෙන්නේ අනාගතේ හම්බෙන්නේ නැහැ. හොඳයි. චිත්‍රපටයක වගේ දර්ශනයකින් හදාගත වකුගඩුවක තියෙන මතකෙත් නැති වුණා. තියෙන එකක් දන්නේ නැට්ටා. ඕගලන්ට වකුගඩුව ගැන මොකද්ද තියෙන්නේ? නිමිත්තද අනිමිත්ත බව. ඒකෙන් ඕගොලු ජීවිතේ සැප දුක් විඳිනවද? ඇත්තටම ජීවිතේ පවතින්න පුළුවන්. තමන් සැප දුක් විඳිනවද? වකුගඩුව සිහි කරලා සැප දුක් විඳින්න පුළුවන්ද? වකුගඩුව අරගෙන කෙලෙසියක් හැම තියෙනවද? කෙලෙසියක් ඇති වෙන්න පුළුවන්. ඒකම මම කියන එක. දැන් මෙතන තියෙන දේ දැකලා නැහැ. දැකපු එකම ඡායාව වකුගඩුවේ තිබුණේ අපිට අර දර්ශන රාමුවන. ඒ ටිකත් අතහැරුවොත් වකුගඩුව අපේ දර්ශනපතෙන් වකුගඩු නිරෝධ නැද්ද? වකුගඩුව නිරුද්ධ කළා නෙමෙයි අපි ඉන්නේ. ජීවිතයේ පවතින සිද්ධියක් අපි දන්න අපිට හම්බ වෙලා නැති දෙයක් ගැන අපි දන්නවා. ඇහත් කොහොම වුණත් ඕගලන්ට තියෙන හැ අතීතෙත් දැකලා නැත්නම් දැනුත් තේනව නෙමෙයි නම් අනාගතෙත් තේින්නෙත් නැත්නම් ඕගොල්ලෝ රූපායතනයකින් ගත්ත සිද්ධාන්තයක් තියෙනවා. ඔය වකුගඩු සිද්ධියම වගේ තමයි. ඇහැ ගැන දැනුමක් තියෙනවා නම් හිතන්න කියන්න කරන්න පුළුවන් මේක නැවත ඇහක් හදාගන්න තියෙන සිද්ධියේ. ඔය ටිකත් අතහැරුණා. හිතනවද ඕගොල්ලන්ට ඕගොල්ලන් ජීවිත තමන්ට තමන් ඇහැගෙන් පරව ගන්න පුළුවන් කියන එක? තේරෙනවා කියන එක තේරෙනවා. එතනින් ඇහැ පරවන්න පුළුවන්ද බැයි? මම අහන්නේ ඉතින්. නමුත් වෙන්දෝනේ කෘත්‍ය නොවේ කියලා හිතනවා. වකුගඩුව වුණා වගේ යමක් තේන්න ඕනේ සිද්ධියක් වෙනව නම් වෙයි. තේනේ? ඇහැක් ගැන අපිට තියෙයිද හිතල දුක් වෙන්න හරි අඳන්න හරි වැළපෙන්න හරි ඇහැක් අත ගන්න හරි කියන නිමිත්තක් අපිට හම්බ වෙයි. වකුගඩුවෙන් ලේ පෙරුනේ නැතුව නෙමෙයිනේ. ඒ කියන්නේ අපි නොදන්න මට්ටමේ එයාගේ ක්‍රියාව වුණාමනේ. තේරෙනවද? මේ හැම ගැල්ටිකකින්ම වුණා නේද ඒ ක්‍රියාව? නොවුණා. අපි නොදන්නවා නම් අපි නොදන්න නිසා එහෙම එකක් නැහැ ඒ ක්‍රියාව උනේ නැහැ කියලා කියන්න පුළුවන්. අපි නොදන්න සමාද ඒ සිද්ධිය වෙනවා නේද? ඇහෙත් එහෙමයි, කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, ශරීරත් එහෙමයි. ඔය ටිකම එහෙම වුණොත් දැන් අද අපිට ඇහැ කන දිව නාසය ශරීරය කියලා තියෙන නිමිති ටික අර වකුගඩුව මේ දර්ශන රාමුක දැකලා තියෙන මතක වගේ සිද්ධියක් මේ තියෙනවා. කන්නාඩියේ තියෙන ඡායාව හරි මේ වගේ රූප ආයතනය අරන් දැක ගත සිද්ධියක් තියෙනවා. මේ ටිකත් අත හැරුණොත් අතහැරුණොත් ජීවිතේ මුල් කරගෙන පේන්න ඕනේ සිද්ධියක් වෙනවනම් ඒකට හේතු ගැටෙනකොට පෙනේ. ඇහෙන්න ඕනේ සිද්ධාන්තයට හේතු ගැටෙනකොට ඇහි. අපිට ඇහක් කනක් දිවක් නාසයක් ශරීරයක් ගැන හිතන්න ධර්මතා නැහැ. හම්බෙලා නැහැ. මං කියන එක තේරෙනවා. එහෙම වුණොත් Taman ආයතනයකින් කනව ගන්නවද? මගේ ඇහැ කන කියලා මගේ වගු ගඩුව මගේ හදවත කියලා අල්ලනවද බඩ? අල්ලන්නේ නේ. දර්ලා යදිනොත් මෙහෙම වගු ගඩුවටයි යදුනේ කියනවද? නෑ නේද? ඇයි ඉතින් පෙවුනා නම් දැරියලා හරි නේව කෙලෙස ඇති කරගත්තනම් ඒත් අල්ලයි මෙතන. වගු ගඩුව තියෙන් දැන් තමයි වැඩිලයක් වගේ. දැන් මේ ඇහැ තියෙන් දැන් තමයි වැඩිලි කියලා අල්ලගන්නේ. මේ තමයි ප්‍රපංච. ඔබලට ප්‍රපංච සංසිඳුණා නම් ඔය කතා කියන්නේ. එතනින් කියන්නේ හොඳට දැනගන්න නව කර්ම සහ පුරාණ කර්මයක ලක්ෂණ. පුරාණ කර්මයක ස්වභාවය හැම වෙලාවෙම අනිදර්ශන ස්වභාවයෙන් තියෙනවා. හිත නව කර්ම කියලා කියන්නේ හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඔක්කොම නවකයි. අවිද්‍යාවක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි සිටින් කින් කින් ඉන්නේ. ඕගලන්ට මොනවා හරි දෙයක් ගැන කවදාවත්ම දැකලා නැති කාගෙන්වත් අහලවත් නැති තා වකු ගඩුවක් ගැන හිතුනේවත් නැහැ. කතා කළත් කිව්වෙත් ඒ දෙය වෙන්න තියෙන සිද්ධිතික වෙනවා. කාගෙන් හරි අහලා ඇහුවා කියන්නේ කරට බාහිරින් හැංගු සද්දේ. සද්ද බාහිර රූපය. එහෙන් දැකලා පත්තරයක තියෙන කොළ කෑල්ලක් හරි චිත්‍රපටයක් හරි වර්ණ රූපේ. ප්‍රපංචයක් ඇති කරගන්න මේ මගේ වකු ගඩුව කියලා. දැන් දෙන්නේ ආගන්තුක උපක්ලේශයක් නේ තියෙන්නේ. දැන් ඉතින් වකුගඩුව ගැන හිතනවා කියනවා කරන්න පුළුවන්. දැන් වකුගඩුව ගැන දැනුවත් නැහැ. ඇයි නැත්තේ වකුගඩු? වකුගඩුව මෙහෙමයි ඉන්නේ මේ විදිහටයි තියෙන්නේ කියලා අපි තර්ක කරයි කෑ ගන්න. ඔය කෑ ගන්න තර්ක කරන හිතන කියන වකුගඩුව ඔක්කොම විපාකයට හදගත්ත වකුගඩුව නෙමෙයි. ඔය කර්ම වකුගඩුව. ආයෙත් වකුගඩුව හදාගන්න තියෙන වකුගඩුව ඉන්න නැතිවද? තේරෙනද ඒක කියන්නේ? ඔය වකුගඩුව නොසිඳ තියනවා කියලා කියන්නේ හිස් නෑ Tamante මේ වගේම වකුගඩුවක් ආපහු ලැබෙනවා. ඇයි මේ කර්මුණු කළා මේ වගේ දැනක තණ්හා ඇති වුණා? ඊට පස්සේ ආයෙත් ඔය ඕ ටික ලැබෙන්න උනේ ඉතුරු කැල ටික සම්බන්ධ වෙනවා. ඇහත් එහෙමයි. අද ඇහැගෙන ඕගලන්ට හිතන්න කියන්න කරන්න පුළුවන් නම් දකින්ද ඒ මොන කර්මද? පුරාණ කර්මද? ඒ නව කර්මද? ඔබලන්ට අද ඇහැගෙන ඇයි ඇහැ නැත්තේ කියලා හරි කියන්න ඇහක් තියෙනවා නම් අද ඇයි මේ තියෙන්නේ කියලා හරි කියනවා නම් මොන විදිහකට හරි නිම්මස් කියන්නේ නිම්ම ප්‍රපංචය ඒකයි යාවතා පස්ස ආයතනස ගති යම් තාක් විස්පර්ශ ආයතනයේ ගතිය තමන්ට යම් තාක් හැඟීම් ස්වභාවයෙන් හරි ඇහැ ගන්න දේවා ශරීරය ගැන හිතන්න පුළුවන් ඇයි අනිදර්ශන දෙයක් තාවතා ප්‍රපංචසගත ඒ තා ප්‍රපංච හොඳට දැනගන්න එක ඔය වකුගඩු උපමාවෙන් හදවත් උපමාවෙන් දැකගන්න ඒ කියන්නේ කිසිම කෙනෙකුගෙන් අහලවත් දැකලවත් හිතනවත් නැති කාලෙදී වකුගඩුවක් හදවතක් ගැන හීනයක්වත් එන්නේ නැහැ අපිට වකුගඩුව හිතෙන කියන එකක් ගැන කවර කතාවක් නමුත් පුරාණ කර්මයේට එහෙම එකක් හැදිලා ගිවි ගිවි යන්නේ කර්ම විපාකයේ ස්වභාවයේ යම් කලක කෙනෙක්ගෙන් අහලා හෝ දැකලා හෝ නිමිත්තක් ඇති කරගත්තද අන්න නව කර්ම දැන් අපිට පුළුවන්කම තියනවා වකුගඩුව හදවත ගැන හිතන්න කියන්න කරන්න දැනගන්න නව කර්ම ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හයම දැනගන්න ඒ වගේ පුරාණ කර්ම හා නව කර්ම ටික බෙදා ගන්න පුරාණ කර්ම කියලා කියන්නේ අනිදර්ශන අතීතේවත් තේජන දැන්ද පේනව නෙමෙයි අනාගතේට තේන්න ඕම තැනකින්මයි තියෙන්නේ නමුත් එයාගේ වෙන්න තියෙන්නේ අපි කලබල වෙන්න ඕනේ ඇයි ඒක පේන්නේ නැති වෙයිද නොපෙනියද ඕන්නේ එයාගේ වෙන්න තියෙන ටික එයාගේ කරා ප්‍රපංච ටික අයින් කරගන්න අපි දැනගත්තත් නැතත් මේ ඇහැද නැද්ද කියලා දැනගත නැගත් පොඩි කාලෙත් අපිට පෙන්නලා තියෙනවා නේද? මේ ඇහැ කියලා අපි නිමිති දන්නේත් නැහැ, හිතුවෙත් නැහැ. ඒ තෙන්ඩෝනිදී අම්මව කෙනකොට කෙස්ෙන් එහෙම අල්ලන්නේ නැති, ඈ හැත්තේ අයින් කළ තනේ එහෙම උරන්නේ නැති, කිරිබොන්නේ නැති, තේරෙන්නේ නැහැ. වෙන්ඩෝ හිටික ගිලා ඇති. නමුත් එයාගේ ලෝකේ, එයාගේ ලෝකය ගුණයකින් බෑ. එයාගේ දැනුමේ තියෙන්න බෑ හැම එකක්. එහෙම යමක් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් දැනුමක් ආවොත් ඒක ප්‍රපංචයක්මයි කියන්නේ කොහොමද කියන්නේ? ඒ දේ ඒ හත්ය නෙමෙයි. හත්ය දෙකක් තියෙන්න බෑ. දන්න නුවණින් හිතන්න පුළුවන් වකුගඩුවකුත් තියෙන වකුගඩුවකුත් දෙකක් තියෙන්න බෑ. මේ දෙකෙන් එකක් බොරුවක් වෙන්න බෑ. කඩාවට වකුගඩුව දෙකක් තියෙනවද? හිතන එක දැක්ක හේනම් තියෙන එක දැක්ක. තියෙන එක හරි කියලා කියන්නේ මට තියෙන හින්දා. සත්‍ය වුණොත් සත්‍ය එකම නම් එක දන්නේ. මම ඔබට අර බන්තේට කිව්වේ රහතන් වහන්සේ කියලා කියන්නේ මේ තා පුද්ගලෙක් ගැන ගන්න එපා. හේතුඵල ධර්ම දන්නවා රහතන් වහන්සේ කියලා එහෙම හිතන්න එපා ඔබ. රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය ගැන නුවණයි, හේතුඵල ධර්ම ගැන නුවණයි කියලා එහෙම එහෙම හිතනවද? එහෙම නැහැ. හේතුඵල ධර්ම ගැන එහෙම නුවණක් තියෙනවා නම්, පටිච්ච සමුප්පාදය ගැන එහෙම නුවණක් තියෙනවා කියලා අපි කියනවා නම්, ඒ කියන්නේ අම රහත් වෙලා නැහැ කියන්නේ. සත්‍ය කියන්නේ ඒ දේ වෙලා ජීවිතේ හේතුවක් ගැටෙනකොට හටගන්නවා, හේතුව නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයම ජීවිතේ මිසක. ඒක ගැන දන්නවා කියන එක කියනවා තාම ඒක ඒ සිද්ධිය නෙමෙයි තමයි. සත්‍ය කියනකොට සත්‍ය සාත්වලා කියන ඒ සිද්ධිය ජීවිතේ දැන්. ඒ සිද්ධිය ජීවිතේ කියන්නේ. ඒ ගැන දන්නවා කියන එකෙන් කියනවා තාම ඒ දේ නෙමෙයි. ඒ සිද්ධියන සිද්ධිය නෙමෙයි හින්දා දැනගන්න පුළුවන්. ඒක රහතනන්ට කියන ධම්ම කියලා. හේතුවක් ගැටෙනකොට නියම විදියට ඇහි අනිත්‍ය රූපය අනිත්‍ය චක්ඛුඤ්ඤාණ අනිත්‍ය දකිනවා. ඒ කියන්නේ හේතුවක් ගැටෙනකොට මේ ධර්මයේ උපදී හේතු නැතිව නැති වෙයි. හැබැයි අපි හිතන විදිහේ ඇහැ කන දිවනාස ශරීරයක නෙමෙයි. ලෝකය යම් ඇහැකින් පනවයි නම් ඒ ඇහි නිදිලා. ලෝකය යම් කන නාස දිව ශරීරයකින් පනවයි නම් ඒක නිදිලා. දැන් අද ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න පුද්ගලයෙක්ගේ මට්ටමේ අයි දුක් විඳින්නේ අපි? ආධ්‍යාත්මික සංයෝජන නිසා නෙමෙයිද? ඇහැකන දිවනාසේ ශරීරය නිසා නෙමෙයිද? කෙනෙකුට ඇහැකන දිවනාසේ ශරීරය නැති වුණොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න පුද්ගලයෙක් තනියම හැදෙයිද? ශරීරය නැත්තම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න පුද්ගලයෙක් පනවන්න පුළුවන්ද? දැන් අපි කියමු මෙහෙම දැක්කත් එයා මේ පේන සිද්ධිය රූපායතනයේ වුණොත් හිත ගන්නවා කියලා ලෝකයා කතා කරන තැන පේන සිද්ධිය තියා රූපායතනයේ වුණොත් ඒ කියන්නේ එයා හැම වෙලාවෙම ගන්න පුරාණ කර්ම ටික අනිදර්ශන හැම වෙලාවෙම හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා නව කර්ම නිරෝධයක නම් මනස තියෙන්නේ දකින්න දේ දැකීම පස්සේ අහන දේ ඇහිමින් පස්සේ වල දැන් මෙහෙම පේනවා නම් මෙහෙම බලනකොට පේන දේ ඉවර නම් ආයි ඉඳගෙන ඉන්නවා කියලා මේ හිතුව වෙලා නැහැ. මෙහෙම පේනකොට ආයි මේක සිද්ධු වෙලා නැහැ. වුණොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න පුද්ගල පනවන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් වේවා. ඒක පිටින් ඉතින් මම මේ කතා කරන්නේ අදින් මගේ පන්ති අවසානයි. ඉතින් ගුවන්තුලා අයිතිය දීලා තියෙනවා හැමෝටම තම තමන්ගේ දැනුමෙන් ඉගෙන ගන්න පුළුවන්, යැපෙන්න පුළුවන්. මෙහෙ ඉන්නවනම් යන්න කියන එක කියනව නෙමෙයි. මං කියන ක්‍රමය වැරදි නිසා, නොදුදුසු නිසා බොහෝ සංකල්පන යැපෙන්. මෙහෙ විමුක්තියක් නැහැ තනියමත් කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් තැනක් හොයාගත්ත ඒකත් උභහංග ලැබුණු දිනුවක් දෙයි. ඒ හින්දා කල්යාණ මිත්‍රෙක් හැටියට මම දන්න මම දැකපු මට පෙනෙන ටික මම පැහැදිලි කරලා දුන්නේ. මම කාගෙත් පස්සෙ යන්නේ නැහැ. අර හාමුදුරුවෝ කියපු හින්දා කියන්නේ මේ හාමුදුරුවෝ කියපු හින්දායි කියන්නේ එහෙම මම කියන්නේ. මට එහෙම ඕනෙත් නැහැ. මම පුළුවන් තරම් නුවණින් ප්‍රකට කරගන්නවා ප්‍රකට කරගත් දෙයක් කියන්නේ. ඒ හින්දා තමයි මතක් කරන්නේ ඉදිරියට හිතියත් මේ වගේ බුහන්තුලාගේ සමාහිත අදහසක් තුන පිටුවක් කර අදහස් තමයි එන්නේ. ඒක තාවකාලික මගේ මත නවත්තනවා. පුළුවන් තරම් තනියම ඉලක්කවත් උත්සාහ කරන එක හොඳයි කියලා හිතෙන නිසා. හොඳයි එහෙනම් අනිවාර්යයෙන්ම යහපතක් වෙනවා.